මේ තින්නත් සැලකේ අසර සෑම සංස්කාරදින කවාදී මේ පවස්සාගෙන ලබන්නේ සම්ම සූත්‍රය වල දේශනා මාලාව. අද පළමුවම දැනෙන තිසත් මේ ස්ථානයේ සිටිනා අයත් නම් මේ ක්‍රන්දකට අවබෝධ නොවන තිස්සුලෝ. මේ වාරයේදී අපි ප්‍රකාශ කළේ නාම රූපච්ඡ විඥාන විඥාන පච්ච නාම රූපං කියන අද දෙපළල නාම රූප සංහාර විඥානයේ පවස්න අන්‍යෝන්‍ය සම්බන්ධතාවය අපි මතක කරලා තියෙනවා. අද අප කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නාම රූපච්ඡ සලආයතන කියන ඉස්තරේ. මේ දේශනාවේදී අපි පළමුවෙන් කියන්නේ පොත්පත් වල දැක්වෙන කාරණා. ඊට පස්ව අපගේ අවබෝධයට අනුව එය අප විශ්ලේෂණය කිරීමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ අපගේ අවබෝධයට අනුව කරන ලබන විස්තරය බොහෝ දෙනෙකුට අමතක වෙන්නටත් පුළුවන්. සමහර කෙනෙක් නොකම ගන්නටත් පුළුවන්. පිළිගැනීම හෝ නොපිළිගැනීම මේ තත්ත්වයෙන් බාහිර අපිටින් අවබෝධයෙන් ගන්නේ ප්‍රකාශ කරනද ඇත්ත ඇති හැකියම ප්‍රකාශ කරනවා. සමුදායිත පචමන වුණත් මොස්පත්තල දැක්කින අදහස් නැත ප්‍රතිවිරුද්ධ වුණා. අපි පළමුවෙන්ම මේ නාම රූප නිසා සලආයතන ඇති වෙන ආකාරය පොත්වල දක්වා ඇත්තේ කිසිද කියලා බලමු. මා එක ප්‍රකාශ කරනවා මෞලිකට කෙනෙක් ඉස්සල්ලාම පිළිසින ගත්තාට පස්සෙ විඥාන පත්‍ය නාම රූප විඥාන නිසා මේ නාම රූප ඇති වෙනවා කියන්නේ. ඒකේ ඇති වෙන නාම රූප විඥාන සංවිඥාන තුනක් පසු ක්‍රමයෙන් වැඩි වෙන යන නාම රූප ඇත්ත අත්න දවසට තෙමන යාන්ට පසු පොත්වල තියෙන කරුණ නම් කියන්නේ සලආයතන ඇති වෙනයි කියන දක්වන සලආයතන කියන්නේ ආයතන හයක්. ඇත්ත කන නාසය දිව ශරීරය මනස කියන සක්කායතන සෝතාවතන ධානායතන නිවායතන කායයතන මන ඕව තමයි තමයි කියලා කියනවා. එතකොට මේ ආයතන පීතියම තීතන ස්වරූපය පොත්පත්වල දක්වනවා. මේ මනස් ලෝකේ නැත්නම් සමහර දේශන ලෝකයේ සිටින සත්‍යයන් කෙරෙහි නම් මෞකික දැක ගන්නා සත්‍යයන් නම් මේ ආයතන පසුවයි ඇතිවන්නේ. ප්‍රතිගාමි විඥානයේ ඇතිවීම පසුව ප්‍රමාණ කෝල වැඩිනාට පස්සේ. මේ ඕපපාදික සම්ප්‍රදායේ දේවිවරු බක්මවරු ඒ වගේම මේ හේත කොටස් බෝත කොටස් ගැන පස්සේ. මේ පස්සෙන් අතරින් සමහර දෙනෙකුට මේ ආයතන හය එකවරින් උපදිනවා. දෙවිවරුන්ට බෝතයන් ලවන. පොදු උපදින කොටන. ප්‍රතිසංදී විඥානය සමුදන්. බක්ම ලෝකයේ සිටින ආයතන ආයතන තුනක් උපදින්නේ නැති බව පොත්වල දක්වා තිබෙනවා. ධාන ආයතන කියන්නේ නාසයේ ගඳස්මඟ දැනෙන ගතිය බක්මෙන්ද නැහැ. ආයතනයේ කායික ස්පර්ශ දැනෙන ගතියක් නැහැ. නිව ආයතනයේ දිවට රස දැනෙන ගතියක් ප්‍රඥාන් නැහැ. ඒ ආයතන තුන බක්ම ලෝකයේ සිටින ආයතන පිළිබඳව නැහැ කියන කතාවක් පොත්වල තිබෙනවා. ඊට අමතරව මේ පොත්වල දක්වා තිබෙන්නේ මේ ආයතන කියන්නේ කොහොමද? මේ ආයතන වල තියෙන රූප කොටස් මොනවද? මොනවාම විස්තර. චක්ඛායතන කියනක ඇහැමයි චක්ඛායතනය කියලා පොත්වල බොහෝ විට දක්වන්නේ. ඇස තියෙන විස්තර කරනකොට විස්තර කරන්නේ මේ අක්ෂි ගෝලයේ නේ ඇහැ කියන්නේ. මේ අපිට තියෙන අක්ෂි ගෝලයේ කලන ගියාව මන්ද මේ රූප සත්‍යම බැදෙන රූප සත්‍යම වල ඡාය ඇදගෙන මේ ශක්තිය ඇදගෙන තිබෙනවා. අන්න ඒ ශක්තිය ඇද ස්ථානයේ ඇස කියලා කතා කරන්නේ. අනේ කියන්නේ බාහිර කම්පෙක්ස් හෝකන් කියන්නේ නෙවෙයි. සංකෝරයේ තුල විශේෂයෙන් සංකේතයේ උසන්නේ මේ ශක්තියේ වැඩි ඒකම සිතක් පහළ වීමට සුදුසු ස්ථානයක් අවදී. එතන සෝතේ කියලා කන කියලා කතා කරනවා. නාසයකට කියන්නේ අපි කියන්නේ ඇසට තියෙන මේ නාසය නෙවෙයි නාසය කියලා පොත්වලින් අදහස් කරන්නේ. ගලස්වල දැනෙන ශක්තියේ ස්ථානය එනකොට මේ හැදී සිටනක් කියලා පොත්වල දක්වනවා. එහෙම තැනක් කියලා ඒකයි බහනක් ප්‍රකාරයේ නැහැ. ජීව කියන්නේ මොළු දිවම නෙවෙයි සත් නිද ගැනීමකට සත් දැනීමකට ශක්තිය ඇති ස්ථානයක් පවතින ස්ථානයක් කොටියක්. අන්න ඒ තමයි ජීව කියලා කතා කරන්නේ. ශරීරය කියන්නේ මේ අපේ ජීවිතයට තියෙන මොළු ශරීරය නෙවෙයි. මේ ශරීරයේ යම් ස්පර්ශයක් වැදනාට පසු මේ ස්පර්ශයේ දැනගැනීමේ ශක්තියක් ඇති ශක්තියක් ශරීරය තුළ පවතින අන්නේ ශක්තිය ඇති ස්වභාවයේ පවතින තැන් කාය කියලා අපි කියන කාය ප්‍රසාද කියලා කතා කරමු. මනස නම් කියන්න බබාංග පිටක්. එතකොට මේවා ඇතිවන්නේ කලින් කරන ලද ප්‍රථම අපසල ශක්තිය මත. එහෙනම් පහළවන්නේ පස්වා දක්වන්නේ විචිත කම්මිත අපසල ස්කන්ධයේ නූපන්. දෙකිනේ ඡන්දේ පෙරසුපද කරන ලද ප්‍රසලයක් නිසා ඇස් පහළ වෙනයි කියන්නේ. එන්නේ තියෙන අතර දඟදුවේ යන්න පුළුවන් කියන දඟදුවේ යනවා නම් යන්නේ දෙකිනේ ඡන්දේ පෙරසුපද කරන. එතන ගොස් තියෙන ස්ථාන වන්දන මාන කරන කුසල් ඇති වෙනවා. අර ඡන්දේ පෙරසුපද කරන තලපු ඒ ප්‍රසලය නිසා යහපත් ඇස් ලැබෙනවා. එන්නේ තියෙන අතර මේ භූමියට දැන් රැස්නේ ඇතින්දල ධර්මයේ ස්වභාවයේ මේ ඡන්දය පිළිබඳව සම්මත පිළිබඳව. එම නිසා මේ කුසලයෙන් යහපත් සම්පත ලැබේ. මේ විදිහට ඒ ඉන්ද්‍රියන් පහළ වීමට හේතු භූතෝ ප්‍රත්‍යෝ අපි කුසල කුසල කන්න හැක් කරන දිනාය කුසල කන්න වල විපාක වශයෙන් මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන පිහිටලා. ඊළඟට මේවා ඉතාම සරල කරන පොත්වල දක්වන. ඊළඟට මේ ඇස ඇසේ පවතින රූප කොටස් කීයක්ද කියලා කියනවා. අනේ තියෙන රූප කොටස් කීයද නාසයේ ගයේ කියලා කියන ප්‍රකාශ කරනවා. ඇසේ රූප කොටස් 54ක් තිබෙන බව පොත්වල දක්වනවා. ඒ මොන කියාපද කියන්නේ කියන සිදු වෙනවා. රූප සමුදේ ගැන වචන. රූප ඇසීමේ හේතු කොටස්. අපි දැන් මේ තියෙනවා රූප ඇසීමේ හේතු හතරක්. කර්ණ, චිත්ත, විස්තු, ආහාර. සූත්‍ර පිටකයේ අනුව රූප සමුදේ දක්වන හතරකින් ආහාර සමුදේ රූප සමුදේ ආහාරයේ නිසා රූපය තියෙන මොනවාද ආහාර වශයෙන් කියන්නේ? පස්ස ආහාරයක්, මනෝ සංචේතන ආහාරයක්, විඥාන ආහාරයක්, කබලිකාර ආහාරය. මේ හතර නිසා. අනිත් වශයෙන්ම මේ අභිතරණය කියන අර චිත්ත මේ රූපයේ හේතු වශයෙන් දක්වන කර්ම චිත්ත චිත්ත ආහාර කියන සරල අදහස් වඩා ගැඹුරු චිත්ත නිස්කීර වූ අදහස පොයින් සූත්‍ර පිටකයෙන් ප්‍රකාශ කරනවා. ඒ කරුණයි නම් ඊට වඩා ගැඹුරේ ඊට වඩා බලයි. දැන් කර්ම කියන එක අපි දන්නා පිටකයේද කර්මයේ රූප උපදිනවා කියලා කතා කරනකොට ඒ කර්මයේ තියෙන විස්තර කන්න සූත්‍ර පිටකයේ ප්‍රතික්‍රියාවක් ගන්නවා. මොනවද? විඥාන ආහාර චේත. මනෝ සංචේතන ආහාර චේත. ඒකම කන්නේ ඉස්සර ගන්නකයි ඒක ඒ විදිහට ඉස්සර ගන්න. චිත්තය කියන අදහස ප්‍රකාශ කරනකොට අභිධර්ම පිටකයේ අනුව රූපයෙන්ම හේතුව චිත්තය කියලා සූත්‍ර පිටකයේ අනුව එකක් ප්‍රකාශ කරනවා. මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර කියලා තමත් දීර්ඝ වශයෙන් කුලින් වශයෙන් බෙද කොටස් තුනක්. ඊළඟට අනුම චිත්ත ඉස්තු කියන්නේ චීත උත්සජිත. කටවී ආහෝ තීජෝ වායෝ දිතී කියන චීත උත්සජිත. ආහාර කියන්නේ චීත උත්සජිත. ඒ චීත උත්සජිතම ආහාර කියන කටේ යන එකත් සමග අපලිකාර ආහාර කියන එකට ඇතුල් වෙනවා. ඒ අනුව අපිට තේනවා මේ කොයි ආකාරයෙන් මේ භූත සමුදය අපි බලවත් එකම ප්‍රතිපලයක් අපිට ලැබෙන්නේ කියලා. දැන් මේ ඇදී පවතිනවා කර්මයේ හටගත් රූපක් තියෙනවා. චිත්තයේ හටගත් රූපක් තියෙනවා. විස්සංගයේ හටගත් රූපක් තියෙනවා. ආහාරයෙන් හටගත් රූපක් තියෙනවා. නාසයේ තියෙනයි, දිවේ තියෙනයි, ශරීරයේ තියෙනයි, කනේ තියෙනයි. රූප ගැනම කතා කරන්න බලමු. මේ කාමයෙන් හටගත් රූප වල දුක්ඛිත සංකල්ප කුසල ඡන්දේ මුතක්. දෙකිනේ ආස්තාව ඡන්දේ සත්‍ය කර දුක්ඛිත වෙන නිසා අපිට මේ යහපත් දෙයක් දෙකක් හොඳට දෙකක් ලැබුණා. ඒ එහෙම කියන රූප කොටස් මාමයේ 54 දෙකිනේ ප්‍රකාශ කරන ඒ අනුව අනිකුත් ඉන්ද්‍රයන්ට ඒ ආකාරයෙන්ම ඒ රූප පිළිසන ආකාරයෙන් මේ අය තේරුම් ගන්න පුළුවන්. කර්මයෙන් හටගන්න රූප 30ක් එහෙම කියන බව දැක්කිනා. මේ අද ජීවාණීය ප්‍රකාශ කළා මතකයි මේ ලෝකයේ තියෙන රූප කොටස් අතරියා ප්‍රතිජෝ ආයෝ ධාතු හතරෙන් මූල ධාතු හතරෙන් මෙතනලා කියනවා ඒ නිර්මිත වූ මූල ධාතු හතරට වන්නගන්ද රසනෝජා කියලා සමස් හතරක් තියෙනවා වෙන කරන්නට නැති විදිහට මේකට බුද්ධාක්ෂිතය කියලා කතා කරනවා කියලා අපෝ ඊවාරේදී ප්‍රකාශ කළා. පඨවියා ප්‍රතිජෝ ආයෝ වන්නගන්ද රසනෝජා බුද්ධාක්ෂිතය. මේ සුද්ධාක්ෂිතයේ තවීමට ජීවිතයක් අවශ්‍ය නිසා ජීවිතයේ රූපයකට ඉස්සල 8-9ක් තියෙනවා. ඒකට අපි ජීවිත නාමකයේ කියලා කතා කරනවා. ජීවිත නාමක කලාපේ ජීවිතයේ දෙවෙනි කොට ඇති ජීවිතයේ පරම කොට ඇති නැත්නම් හේතුක කොට ඇති සුද්ධාක්ෂිතයේ කියන එකයි ජීවිත නාමක කලාපේ. මේ ඇහිවි ඒ ජීවිත නාමක කලාපේ කියනවා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්නගන්ධව රෝජා ජීවිතේ රූපය ඔය නමයක සක්කු ප්‍රසාද මේකේ තියෙන උපගතියේ තියෙන රූපයක තුනම ප්‍රසාද රූපේ රූප 10යි. හරි. අර ජීවිත නමයක කණේ තියෙන ප්‍රසාද රූපය තුනම කොට ප්‍රසාදේ එතනක් 10යි. නාසයකත් එහෙමයි. ජීව අර කියන්නේ ජීවිත නමයකට ධන ප්‍රසාදයක තුනම එතන 10යක් තියෙනවා. ජීවිතත් තියෙනවා. ජීවිත නමයකට ජීවහා ප්‍රසාදයක තුනම 10යි. කායපත් තියෙනයි කාය ප්‍රසාදයක තියෙන ජීවිත නමයකට එකපට 10යක් තියෙනවා. මේ කර්මයෙන් හටගත් රූප 10ක් තියෙනවා. ඒ කණේ නාසයේ දිවේ ශරීරය. ඊට අමතරව කර්මයෙන් හටගත් රූප කොටස් 30ක් තියෙනවා. ඒ කියන්නේ ත්‍රිවස්තාව ඉච්ඡි භව රූප තියෙනවා. පොඩසේ භව පොඩස භව රූප තියෙනවා. මුළු ශරීරයේ පුරාම ඉච්ඡි භව පොඩස භව කියන රූප පැතිරී පවතිනවා. අනේ තියෙනවා ඉච්ඡි භව පොඩස භව රූප. කණේ තියෙනවා නාසයේ තියෙනවා දිවේ තියෙනවා මුළු ශරීරයේ තියෙනවා. මේ භව රූප 10ක් කියලා දාපු ප්‍රකාශ කළා. අර ජීවිත නම් කලාපයේද භවක් ප්‍රසාද රූපයක තියෙනහම ඉස්ති භව එයා හරි පුරුෂ භවයේ හරි ඔන්න එතන 10ක් වෙනවා. දැන් 20ක් පාන්නේ මෙතන සිටිනවා. දැන් මේ අපිට මේ ප්‍රසාදවල යම් කෙනෙක් වැටුණාට පස්සේ ඒක දැනෙනවා. එහේ තියාමක් වුණා ප්‍රශ්නක් ඒක දැනෙනවා. අනේ තියාමක් වුණා දැනෙනවා. මේ දැනෙන ගතිය දැනෙන්නේ කාය ප්‍රසාදයේ පවතින නිසා. එහෙත් තියෙන කාය ප්‍රසාදේ. එතකොට මේ කාය ප්‍රසාදේ කොටස් 10යි මොකද්ද? ජීවිත නවකයේ කාය ප්‍රසාද රූපය කියන්නේ. එතකොට එතන 10යි. දැන් කියක් වෙන රූපය. ඒ ඔක්කොම කර්මයෙන් හටගත් රූප. ඊළඟට සිතින රූපකට ගන්නවා. දැන් අපි කරහව නම් මොන කලේද? ඒක මොනින් කියනවා? සතරේ පස්වනහම මොහොන ප්‍රභාස්තන. ඒකත් මොනක් කියනවා. මොහොන පමණක් නෙවෙයි මොන සිදුවෙම අපේ සිතට අනුව මේ රූප කලස්ස වෙනස් වෙනවා. නිරන්තරයෙන්ම අපේ සිත වෙනස් වෙනකොට නිරන්තරයෙන්ම අපේ රූපත් වෙනස් වෙනවා. දැන් සංජානක කලබලකාරී පස්චයන් නැතිව සංස්කම් වෙලා සිටින විදිහට අපි බලනකොට පොතක් පසක් ඒක පැහැදිලිව තියෙනවා. සිත කලබලකාරී නම් සංස්කම් නම් නැවිලා අර ඉච්ඡිත ප්‍රහේලියට ඒ රූපකයන් දිස් ගන්නවා. මොකද ඒ ඉච්ඡිත රූපත් හොඳට ප්‍රතිදන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඉස්සන් වලින් සීතෙන් සහ උෂ්ණයෙන් රූපකට ගන්න. උදේ කාලේ සීතලාවේ තියෙන මොහොනක් නෙවෙයි දවල් 12 වෙනකොට තියෙන. අර ප්‍රභාස්වල සම්පන්න භාවයේ සුබෝධමත් භාවයේ ගිනි කුරුස. නැදම ස්වරූපයක් දලහන්තර වෙනකොට තියෙන මොකද ඒ අර ඉස්සෝ නිසා රූපකට ගන්න දෙන්න. ඉස්සෝ වෙනස් වෙන නිරන්තරයෙන්ම ඉස්සෝ වෙනස් වෙනකොට අපේ රූප කොටස නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ වගේම ආහාර නිසා මේ රූප කොටස් වෙනස් වෙනවා. අපි ගන්න ආහාර නිසා අපේ රූප කොටස් ඇති වෙනවා. ආහාර වලට අනුකූලව රූප කොටස් ඇති වෙනවා. විශේෂයෙන්ම හැදෙනවා ඔය විටමින් මේ මඩු වුණා මැස් පිළිම දුර්වල වෙනවා කියලා කියන්නේ ඒ ආහාර වල මන්නේ පාඩුව නිසා. චිත්ත ඍතු ආහාර කියන කොටස් තුනින්ම එකිනෙක මොකදින්නේ අර සුද්ධාස්තිකේ පණ. මතන් ආපෝ තීජෝ වායු වර්ණ ගන්න රසෝ ගන්න. චිතන සියත උපදින. ඊළඟට ඍතු වලින සියත උපදින. ආහාර වලින සියත උපදින. අටව තුනක් 24යි. අර කලින් කියන 30යි 54ක් උපදින. ඇයි මේම රූප කොටස් 54ක් කියන අය කනේ විදියට 54ක් කිය නාසයේ දිවේ ශරීරයේ මොනම කිවිද? ඔය පිට තමයි නාම රූප පත්‍ය සලආයතන කියනකොට විස්තර කරන්නේ. ඔක්ක මේවා මේ තින්හත් කයේ විතර කියවන්නට ලැබෙන විතර අසන්නට ලැබෙන ධර්මයක්. දැන් අපේ අවබෝධයට අනුව මේක ප්‍රකාශ කරන්න. මේවා කුජිකන්න කෙනෙක් පිළිගන්න නොපිළිගන්න කෙනෙක් නොපිළිගන්න මේවැයි නම් කිසි ධර්මයක් භාවනාවෙන් අත්දැකලා ප්‍රත්‍යක්ෂ වශයෙන් සාහිතයි සාහිත වශයෙන් දකින්නට පුළුවන් කෙනෙක් සිටිනම් ඒවා ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දැකීම. එතකොට අප එදා කතා කළා නාම රූප පත්‍ය සලආයතන නාම රූප නිසා සලආයතන කියන මොනවද සලආයතන කියන්නේ අපි ඇස කන නාසය දිව ශරීරය මනස. එහෙනම් ඉතින් අපි කියවා ඇස කියන්නේ රූපයක් කිය. මන කියන්නේ රූපයක් කිය. නාසය දිව ශරීරය කියන්නේ ඔක්කොම රූපය. මන ආයතනේ නාමයක් කිය. එතකොට මේ සලආයතන කතාවේදී කතා කරන්නේ ඇස කන නාසය දිව ශරීරයේ රූප මන ආයතනේ කියන්නේ නාම. නාම රූප දෙකක්. එතකොට මේ ඉස්සර ගම කියන්නේ නාම රූපත්‍ය සලආයතන නාම රූපෙන් සලආයතන ඇති වෙනවා. සලආයතන කියන්නේ නාම රූප නම් මේ ප්‍රකාශ කරන්නේ නාම රූපත්‍ය නාම රූපං කියන කතාව. එයිනම් නිකන් ඉස්සර වශයෙන් බුදුරජාණන් වහන්සේලා කියන දේශනාවක් කරා. ඒ ඉස්සර ක්‍රියාවක් නෙවෙයි. මේකට පිළිතුර මේ දේශනය අහලා ඉවරනකොට මේ තුන්වස්සයි ගොඩේ මා රසියයි. දැන් අපි බලමු මේ ඇහැ පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර ඇති වචන කීපයක අට්ඨ නිරූපණය. ඇහැට සක්කුත් ප්‍රසාද රූපේ කියලා එකක් සකස් කරනවා. සක්කු ධාතෝ කියලා කාවිත සකස් කරනවා. සක්කු ද්‍රිය කියලා සමත් අවස්ථාවක් සකස් කරනවා. සක්කු ද්වාර කියලා වෙනත් අවස්ථාවක් උත්තර දෙනවා. සක්කා යතන කියන තවත් වෙනම කඩක් තියෙනවා. අනකට නෑ. ඒකත් ප්‍රසාද රූපේ සෝත ධාතුව. සෝතින්දිය සෝත ద్వාරය සෝත ආයතනය. නාසයට කොහොමද? ඈ? ඔව්. ගහන ප්‍රසාද රූපයේ ගහන ධාතුව ගහන ඉන්ද්‍රිය ගහන ද්වාරය ගහන ආයතනය ජීවිතත් මේකෙන් එයාට සාමාන්‍ය පුළුවන් නේද? ජීවා ධාතුව ජීවා ප්‍රසාද රූපයේ ජීවා ඉන්ද්‍රිය ජීවා ද්වාරය ජීවා ආයතනය කායකත් මේයි ආය ධාතු ආය ප්‍රසාද ආය ඉන්ද්‍රිය ආය ද්වාර ආයතන මනස කියන්නේ මනෝ භාවය. දැන් මේ අත්‍යන්ත ටිකක් තේරුම් ගන්න ඕනේ ආයතන ගැන විස්තරේ කොහොමද මේ තියෙනවද? අපි සක්කු ධාතුව ආදී ධාතු වශයෙන් කරන කතාවේදී මේ සක්කු ධාතු සෝත ධාතු ආදී වශයෙන් අපි ප්‍රකාශ කරන්නේ ධාතු කියන්නේ සක්කු නොවන පුද්ගලයෝ නොවන ආත්ම නොවන ගෙහෙන මිනිසුන් නොවන ක්‍රියාකාරීත්‍ය සමනය කියන කීම. මේ තත්ත්වය අප පසු විස්තර කරන සුදුසු අවස්ථාව හැරෙන පදවතකදී මත වෙනකොට. එතකොට ප්‍රසාද රූපේ කියන්නේ අර කලින් කියපු ඇහැපත් රූපේ. ඒ කියන්නේ ප්‍රසාද ගතිය. උපමත්තන් ගතිය. එහෙම උපමත්තන් ගතිය සක්කු ප්‍රසාදේ. අනේ උපමත්තන් ගතිය සෝතක් ප්‍රසාදේ. නේද? ඒකට රූප කියලා යවන්නේ කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන එක. උපපති පිටෝ බිකුණේ කස්මා රූපං දෘෂ්ටි කේන රූපති. මේ දේන රූපති මුන්නේ නුප්පති. විකච්ඡායම ප්‍රතිපාතයම ප්‍රති දන්සවක දන්සමන්ත වාසාවකට සේනක සම්පස්තේන කිවිස්සති සුප්පති සිකෝ වික්ඛේ සත්නා උපනිච්චති. කියන්නේ මේ පොත රූප කියන මෙතන කතා කරන්නේ විරුද්ධ ප්‍රතිවිරුද්ධ ධර්මයන් එක්කීම නිසා වෙනස් රූපයකට පත් වෙන නිසා මේ රූපය. මොකක්ද කියන්නේ විරුද්ධ ප්‍රත්‍ය සීතේ වෙනස් වෙන සීතේ රූපදී. උන්මේ උත්පත්ති වෙනස් වෙන. විකච්ඡාය උපාසාය සාපිතාසාය දෙකම වෙනස් වෙන. දන්සමක වාතාවකට පිළිසක සම්පත්තියෙන් දීප්තති. මෙච්චමදුවාදී සීදාංක වාසීංක ආකාර්ත කියන්නේ නිරුද දැක්වෙන අවුලිත මිනාදී වේක්ෂේ කියන නිසාරය වෙනස් වෙනවා. මේ ප්‍රකාර රූපය නිරන්තරයෙන් වෙනස් වන අත්දී වේක්ෂේ කියන නිසා අපි වට ප්‍රසාද රූප කියලා කතා කරනවා. ඉතින් සිතින් මේ ඇස මේ පිළිබඳ අවබෝධයක් ඇති වෙන්න ඕනේ. අපි දැන් කතා කරන්නේ ඉන්ද්‍රිය ගැන. ඉන්ද්‍රිය කියන්නේ අදහස අයිස්වර්ගීය භාවය, ඉතුරු භාවය නැත්නම් අධිපති භාවය. කටක රජකෙනෙක් වගේ, ඉස්පානීයක නායකයෙක් වගේ, ලෙදර සිටින මූලිකයා පාලකයා වගේ. අනිත් වගේ ඉතුරු භාවයක් අධිපති භාවයක් නමක තියනවා නම් ඒක ඉන්ද්‍රියක් කියලා කියන්නේ. ඒක ඉන්ද්‍රියක් කියලා අපිට කියන්න පුළුවන්. සත්ත්වේන්ද්‍රිය කියලා අපි කතා කරන්නේ රූප දෙන්නේ සිත පහළවන්නේ ඇගේ තමයි. මේ හැම ශරීරයේ කිසිම තැනක රූප දෙන්නේ සිතක් පහළවන්නට බෑ. රූප දෙන්නේ සිත පහළ වීමට අධිපති කම් කරනවා, ඉතුරු කම් දක්වනවා ඇස. ඒක නිසා ඇස චක්කුන්ද්‍රියක් කියලා කතා කරනවා. ඒක ඇහිේ පැත්තේට අනුකූලවයි අපට රූප දෙන්නේ සිත ගන්න පුළුවන්. එකම රූපයක් තුනක් ඇස්තේන දුර ඇස්තේන දුර්වල කෙනෙකුට පෙනෙනවා වගේ නෙවෙයි ඇස්තේන තීව්‍ර කෙනෙකුට පෙනෙනවා. සමහර විට මලානක වෙලා නැත්නම් අඳුර වෙලා පෙනෙන්නත් පුළුවන්. මේ ඇහිලා කියන ප්‍රසාද රූපයේ කියන ඉන්ද්‍රිය ස්වરૂපයට අනුකූලවයි මේ විඥානය හටගන්නේ. මේ අනක් තමයි. අනේ කියන ප්‍රසාද රූපයේ කියන හත්යේට අනුකූලවයි සෝත විඥානේ කණි පහළ වෙන සිට ඇතිවන්නේ. සෝත විඥානේ වෙන කණිගේ කිසිතැනක ඇති වෙන්නේ නැහැ. අනකුලමයි හටවන්නේ. ඒක නිසා සෝත විඥානේ ඇතිවීමට මේ කණ ඉන්ද්‍රියක් වශයෙන් අධිපති භාවයෙන් කටයුතු කරනවා. අනිත් ඉන්ද්‍රියන් ගැන කියන්න අවශ්‍ය නැහැ. මේ ඇතිවීම ගන්නත් පුළුවන්. නාසය අධිපති කම් ගන්න කොහොමද? ඉස්සර බලක් දක්වන්නේ කොහොමද? දිව කටියක් නිමුනේ එකම තැන. ඉන්නර වෙන තැනක සතුටින්දීමේ එකක් පහලවන්නට බෑ. කයක් එහෙමයි. එතකොට මේ ඉන්ද්‍රිය වන්නේ කොයි විලාද? මෙතනින් එහාට ටිකක් හන්දට ගැඹුරින් අහන්න ඕන. ඉන්ද්‍රියක් වන්නට නම් මේ ඇහැට රූපයක් දැකීමටත් ඕනේ. ඒ තුලින් සිතක් පහළ වෙන්නත්. නැත්නම් එතන ඉන්ද්‍රියක් නෑ. අදිටකමක් කරන්න කෙනෙක් නෑ. දැන් හිතන්න අද කඩේ ඉන්නවට රටවැසියෝ පාලනය කරන එකම රටවැසියෙක් පස්සේ ඔක්කොම හිස් මුඩු දුනා. එතන රජෙක් සිටිනවා. ඒ රජෙක් සිටිනවා රටවැසියෝ සිටිනවා නේ පාලකයන් පාලනය කරන්නට ප්‍රස්තුත වන පුද්ගලයෙක් සිටිනවා. එහේ සක්කුන්ගේ වන්නට නම් එහේ සක්කු විඥානේ පහළවන්නට ඕන. නැත්නම් සක්කුන්ගේ යන්නේ නැහැ. නිකම් මේක සක්කු දහසක් සක්කු ප්‍රසාද රූපයක්. ඒක තේරෙනවද? දැන් මේ තියෙනවා තමයි මෙතන ඉන්නවා. දැන් මේ ආයක දින තියෙන බවවත් දන්නවද? මේ ජීව ප්‍රසාද රූපේ තියෙනවා. ජීව ධාතු තියෙනවා. නමුත් ජීව ඉන්ද්‍රිය තව ඉතිරිය නැහැ. ඒකම. ආසය තියෙනවා. ආසය කියන්නේ ධාන ධාතු. ධාන ප්‍රසාද රූපේ. නමුත් ඒ ගන්නසෝ දැරලා පිටක් පහළුනේ නැත්තම් ධානයේ රූපේ දෙන්නේ. දැන් මේකෙන් අන්තයක් තියෙනවා. මේ මම තේනවා, මේ ඉස්සරහින් මිනිස් තේනවා, කුළුණ තේනවා. ඒක නිසා ඇහි සක්කුන් දෙයෙන් පහළ වෙනවා. අනක මේ පද්දේනවා, සෝතින් දෙය පහළ වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම දැන් තේරුම් ගන්න පුළුවන්. බාහිර අරමුණු ගැටීම තුළින් විඥානය පහළ වෙන්නේ නැත්නම් මේ ඉන්ද්‍රිය ශක්තිය ඇතිවන්නේ නැහැ. එහෙමනම් ඉතිේ බාහිර ධර්මවල නැතිනොත් ඒ තුළින් මනසකාරයේ තුළින් විඥානයක් පහළ වුණොත් ඒක නිකම්ම ධාතු මාත්‍රයක් පමණයි. චක්ක ධාතුව හෝ සෝත ධාතුව නැත්නම් සකාන රූපයක් පමණයි. ඒක තේරෙනවා. මනසක ඉස්සනම් ඉස්සෙන්ද ගන්නකොට ඇස් දෙක වහගෙන ඉන්නේ. ඇස් දෙක අරගෙන ඉන්නේ බලන්න බැ ලෝකාන්තික නරකභාවේ පරිවරයි. එතන ඉන්ද්‍රිය රූපයක් කඩනක් දක්වන දේ වැඩ කරනවා. චක්ක ධාතුව තියෙනවා. හා? චක්ක ප්‍රසන්න රූපේ තියෙනවා. චක්ක ඉන්ද්‍රියේ සංවේදනය කියලා නැහැ. මේ ගැඹුරින් අහන්න මම අපි කියන්නේ ප්‍රායෝගික බණ. ඒව අත්දකින්න පුළුවන් කෙනෙක් හොඳද? පොතේ ඇඳිලා කතා කරනවා නම් මට නම් හරි නිරුක්තියක් විස්තරපාන. එතකොට ඒ මනු ප්‍රසන්නයේ ඉන්න පුද්ගලයාගේ ජීව තියෙන ජීව ආදාන ජීව ප්‍රසන්න රූපේ. කිසිම රසයක් තේනවද එයාට? ඉන්ද්‍රිය රූපයක් තියෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ශක්තිය වැඩ කරනකොට අවශ්‍ය දීප භූතෝ ප්‍රත්‍යෝ කරුණ එතන ඒක රාශිය යනවා. දැන් මම ආවේ නිවාරණියක් නේ සංගමණියක් නේ ආන්ද්‍රිය සමාහිත වැඩ කරනවා මනින්ද්‍රිය වැඩ කරනවා දැන් මේ ශක්තිය තියෙනවා දැන් අපි ගමන්නේ ద్వාර ගැන කතා කරන්න මේ වචින් කිතින් යන්නේ ආයතන වලට බහින්නේ නැහැ සක්කු ద్వාර සෝත ద్వාර ධාන ద్వාර අනිත්‍යමයි ද්වාර කාය ද්වාර මනෝ ද්වාර. මාසයේ තුලින් ඉලකින්න ඒ ප්‍රෝතයන් ගලනවා. ජීවිතයත් එහෙමයි, පරිවේමත් එහෙමයි, මනසිනුත් එහෙමයි. මෙන්න මේ වතුර බැල් ජල ප්‍රවාහයන් ගලා යන තැන් ගලා යන මෙතන මේක මේ වාට ద్వාර කියලා කතා කරනවා. අද පොත්වල තියෙන ආධර්ම පොත්වල අරමුණු ඇතුල් වෙන පිටවෙන තැන් නිසා මේවට දොස් කියනවා කියලා. කියන්නේ මේ දරුවන් කෙනෙක් කැපුම් දෙනවා පිටේනවා. සාමාන්‍ය අරමුණු පිටුනේ නැත. අරමුණු ඇතුළේ නැත. අරමුණු ඉස්පස්ස වීම නිසා කියනකොට අරමුණු ඉස්පස්ස වෙනවා මේවා. කනට රූප ඉස්පස්ස වෙනවා. කනට ශබ්ද ඉස්පස්ස වෙනවා. නාසයට ගඳසොඳ දිවට රස ශරීරයට පොත්බ්බ. මනසට මේ ආකාර ධර්ම සිටිනවා. මේවා ස්පර්ශ වෙන නිසා මේවට දුරට කියන්නට පුළුවන් මේ හත්යේ නෙවෙයි බුදුරජාණන් වහන්සේ ద్వාර කියන කතාවට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සවන්ති ශබ්දදී එක තැනක ගහන බුදුරජාණන් වහන්සේ කියනවා. සවන්ති ශබ්දදී සෝතා සෝතානං නිවාරණ සෝතානං සංවරං දෝති කින සෝතා කිතියදී. ඒක තේරුම් මේක මේ හැන්නත් දැක්කම සමාන්ති සම්බදී සෝතා සෝතෝ ගලාගෙන 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 යනවා. සෝතානං කි නිවාරණ මේ සෝතයන් ආරක්ෂා කරන්නේ රැකවරණය කරගන්නේ කොහොමදින්ද? සෝතානං සංවරම් බෝධි මේ සෝතයන්ගේ මේ ජීවවල ගලා යන්නේ සංවරේ කියන්න. කේන සෝතා කිසිමරේ කොහොමදින් නම් මේ ජීවවල ගලා යන්න සිටී යනවද ජීවී යනවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාරනවා සවන්තිය සම්බ දේසෝතා පටිතේ සම් විවරණං සෝතානං සම් වරං භූමේ අඤ්ඤායිති සිතිවිරි මේ සමසත් වෙන්න මේ විදියට ආවරණය කරන්නේ කොහොමදින්ද සත්‍යයේ සම්නිවාරණය සත්‍ය දුතම ආරක්ෂා කරනවා ඒකයි අපි මේ දිනහතරේ බහවනා කරනකොට සත්‍යයක් දැනෙනකොට ඇහෙනවා ඇහෙනවා කියලා මම මෙනෙහි කරන්න කියන්නේ මේකවත් නෙවෙයි ඒ ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනකොට ඒ මෙනෙහි නොකර සිටියානම් යන්තා සිටින ගලා යන යන්ත පරිදි තිබුණා ඒ ගලා යන්න තිබුණ සිටින මේ හේතු නිසා නතර වෙනවා අපිට යම් කිසි රූපයක් වෙනකොට පේනවා පේනවා කියන අදහස් වලින් මොකදද අර සීමක පහකේ අනුකූල මොකද පටිච්ච සම්ධිවාන පටිච්ච ආවරණය කරන ආවරණය කියන ගණන් බලන්න ඒකට අපිට ඇහැට පෙනෙන්නේ ගන්නම් රූපයක් පේනවා පේනවා කියලා හිතනකොට ඒ රූපේ අල්ලාගෙන වෙස්පාපාර පිටුනේ ගලමේක නතර වෙනවා එහෙම නැත්නම් අපේ භවනාවේ පිටපයින් අරමුණ පිටපයින් සිතේ සංකල්ප ගන්න බපාතුන. මේ ඊළඟට අනනායේ සීටි යෙරනේ සෝචන ඔක්කොම වීදී යදි ප්‍රඥා. අහ මේ ගැන මම දේශනාවක් කළා. සයකට පොඩි දේශනාවක් මම හිතන්නේ දැන් මොනිට කියන්නවද? මේ විස්තර මේක ගැන මම හිතට එන්නේ දේශනාවක් කළා. මේ දාසාවල අදිට සංඛ්‍යාතම් රතා දක්වා නත්වා මූලම් පඤ්ඤාය තුන්දකි බුදුරජාණන් වහන්සේ වදාළා. හැමදැක්කම මේ දීර්ඝ ගලනවා ප්‍රාණිකම් බදීසෝත ලකා උච්චිත තිස්සති මේ ලකාගෙන බැල්තු. නැත්තම් කොහොමද කියන්නේ? ඒවා නැгий යුතුම හන්දක දීර්ඝ ගලනවා. ඒක නිසා මේ බකා දැන් මුලම් පඤ්ඤායදී ඇති ආකාරය දැකලා මූලම් පඤ්ඤාය තුන්දක මේ මුලින්ම මේක ගලවලා දාන්නේ. වාරකණ යම් කිසි කෙනෙක් ඉදිර ගන්නවා නම් නිවන දැක්කේ ඔන්න මේ සඳහන්. කොමත් සඳහද? පඤ්ඤායිතේ සිතිවිරේ ප්‍රඥාව තින්නේ මේ ద్వාර මතාදාන්ට විහෙල බාගන්න යමන්න. නැත්නම් මූලං පඤ්ඤාය තින්දට මුලින්ම ඒ ඇති වෙන බැල් ඔක්කොම ගලවා ගන්න. එහෙමයි. හැබැයි ඉතින් අභිධර්ම පිටකේ නම් ඕකට කිසිම තැනක උපදේශයක් නැහැ. අභිධර්ම උගන්වන්නේ මේ ඥානාත්මක පදනම. සූත්‍ර පිටකේ උගන්වන්නේ නිවන කියන්න අවශ්‍ය දේවල් උපදේශ. මෙවැනි උපදේශ කිසිවක් මොන අභිධර්ම පිටකේම හොයාගන්නට නැහැ. ද්වාර ද්වාර ගැන කතා කළා. ද්වාරයක් ආවරණය කරගන්නේ කොහොමද? ද්වාරයක් සංවර කරගන්නේ කොහොමද? මේ ද්වාර වසාගන්නේ කොහොමද? විහිදවා යන්නේ කොහොමද කියන කතාව අභිධර්ම අඟසිත මුලට මුලට අඟකට යන දුවක් හොයාගන්නට බැහැ. ඒවා ඒකයි නිවන් යාම දුස්සාවතන කියන අභිධර්මයේ නිමේ සූත්‍ර පිටකයේ සිටතර දති උපුවන්නේ. මොකද කියන්නේ නිවන කාටමද දෙන උපදේ පොඩි දැක්කු. ආයතන ගැන දෙලසිම අපිට කතා කරන්න වෙනවා පස්සේ කතා කරමු. එතකොට දැන් මේ ධ්වාර කට උද්ගත වෙන්නද නා? ඇහැට රූපයක් දැකෙන්නට ඕන. ඒකෙන් සිතක් දැනෙන්නට ඕන. ඒකෙවි ගාමන ගලන්න යන්නට ඕන. කනට ශබ්දයක් දැනෙන්නට ඕන. සිත ඇති වෙන්නට ඕන සෝත විඥානය. ඒ සංස්කාරයන් තමයි සිතෙන් ගලාගෙන ගලාගෙන යන්නට ඕන. නැත්නම් ඒක ධ්වාරයක් නෙවෙයි. නාසයක වෙනසක්. දිවට හයට මනසට එලෙසින්මයි මේක තේරෙනවා දැන් මේ තුනක් ඇගේ දිව තියෙනවා ජීවවාස්තකාදී දිවවා ධාතු ඒක ඉන්ද්‍රියක් කියලා නැහැ ඉන්ද්‍රිය සමුදේ එතන නැහැ මේ සමුදේ ධර්ම නිරෝධ ධර්ම අපි අත්දකින්න ඕන බහමනා මේකයි මේ අපි කියන්නේ කරන්නේ මේකේ දෙන්නේ නෙමෙයි එතකොට දිව ඉන්ද්‍රිය වශයෙන් සමුදේ වෙලා නැහැ ඉන්ද්‍රිය නැති නිසාම ද්වාරකාරයට පත් වෙලා නැහැ එහෙදිද නාසය තියෙනවා නාස ආයතනය කියන්නේ ගහන ගහන ධාතු ගහන ප්‍රසාදේ ඒක ඉන්ද්‍රිය භාවයෙන් නෑ පිටලත් නෑ ద్వාර භාවයට පිටලත් නෑ දැන් මෙහා කියනවා මේ රූප කොහොම තේනවා ඉන්ද්‍රිය තියෙනවා චක්කු ධාතුවක් තියෙනවා චක්කු ඉන්ද්‍රියක් තියෙනවා ద్వාර භවයට පිටලත් නෑ එයි මේ රූප අරගෙන මේ අර කිසිම සිතිවිල්ලක් හිතන්නේ නෑ මෙයා හොඳයි මෙයා අගස්සන මෙයා නරකයි කිසිම දුක් නෑ දැන් දැන් මේ අහන බණයි අහන මේ බණ ධර්මයේ අහන සිත තුළින් ඇහැයි රූපයෙන් දිගෙන ඇයට කියන රූප වල හින්දීගෙන අපේ සිතිවිලි දැන් බලාගෙන බලාගෙන යන්නේ නැහැ. එහෙමනම් සක්කු ධාතුව තියෙන චක්කුත් සාධරූපයේ තියෙන චක්කුන්ද්‍රිය උපදීන නැති වෙනවා. නමුත් චක්කු ධාරයේ සමුදේ දෙහි නැහැ. එහෙමනම් කන ගැන කතා කරොත් කොහොමද? සෝත ධාතුවක් තියෙනවා. සෝත ප්‍රසාරූපයක් තියෙනවා. සෝතන් දෙයක් උපදිනා නැතිනවා. සෝත ద్వාරයක් තියෙනකේ ආත්මක වෙනවා. දැන් එතකොට මුලටම කල්පනා කරන්න මම කුටියේ සිටින කෙනාගේ හිත තුළ මේ රූපයේ තුළ මේ ద్వාර කොයි කොයි වට වැඩ කරන්නේ. ඇත්තක පියාගෙන සිටින්නේ ඇරිලා තියෙන්නේ ඒක ඉන්ද්‍රියෙකුත් නෙවෙයි ඒක ద్వාරයකුත් නෙවෙයි. තේරුණාද? දිව තියෙනවා ඒක ඉන්ද්‍රියක් කියලා නැහැ ద్వාරයක් කියලා නැහැ. සමහර විට කය සහ මනස ඉන්ද්‍රිය සහ ద్వාර පැත්තෙන් වැඩ කරන්නත් පුළුවන්. තේරුණාද? දැන් අපි ආයතන වල කියන්නේ මේ වාක්ෂ නිරූපණය යතුන කරන්න බලමු. ආයතන කියන්නේ අදහස. ආයතනයේ තේරුම චිත්ත චෛතසික ධර්ම කියන එක. මේ චිත්ත චෛතසික ධර්ම සංඝාතිකින තැන, එක්කොක් වෙන තැන, නැත්නම් සැලකියන්නේ සිදෙන තැන කියන එකයි ආයතන. හරියට අපි මේ කඳුවලින් අපි කියන ගස් වර්ගයක දැන්මක් බලනවා. එක කොඩා පාළුව නතර කරන්න. ආලවාලේ සෝතනමනේ වචනේ වල පාවිච්චි කරන. මේක සෝතනක් වගේ. අර තියෙන කොම රූප වශයෙන් ඇවිදින්නලා ඒ ධර්මද ඒක රාසී වෙනවා දැක්කේ. නේද? මෙන්න මේ වගේ චිත්ත ඡයසක ධර්මයන් ඒක රාසී වෙන නැත්නම් ස්ථානයේ කියන අර්ථයෙන් ආයතන කියලා කියනවා. ආයතන කියලා කියන්නේ සංසාර වට දුක්තිය කියන සංසාර දුක නිරත නිරත උපදිනව පවතින දුක වට දුක මේ සංසාර වට දුක්තිය ඇතිකරවන ස්ථානය සංසාර වට දුක්තිය ඇතිකරවීමට අවශ්‍ය වෙන සංස්කාර ධර්මයන් ඒක රාශියෙන් යටි ස්ථානය කියනකයි ආයතන කියන්නේ ආයතන නිරෝධයන් ගැන කතා කරන මේ අවබෝධය දෙන්න තෝරන ආයතන නිරෝධ ගැන අවබෝධ නැතිව මෙවන් ලබන්නට බැහැ. එහෙමනම් දැන් සත්‍ය ආයතනයේ වීමට ඇහැ සෝත ආයතනයේ වීමට කන මන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන වීමට නම් බාහිර අරමුණු තියෙන්නට ඕන. මේවා පොතට විරුද්ධ දෙයක් නෙවෙයි. ආයත නැවත මතක් කරනවා මම කතා කරා. අර සත්‍යක සූත්‍රයේ කියනවා අජ්ජත්කාණ්‍ය ආයතනානි වේදිතබ්බානි බාහිරාණ්‍ය ආයතනානි ච අජ්ජත්කාණ්‍ය ආයතනානි වේදිතබ්බානි ච බාහිරාණ්‍ය ආයතනානි වේදිතබ්බානි. මේ අජ්ජත්ක ආයතන හයක් තියෙනවා ඒකත් දැනගන්න තියෙනවා. බාහිර ආයතන හයක් තියෙනවා ඒකත් දැනගන්න තියෙනවා. ච අජ්ජත්කාණ්‍ය ආයතනානි වේදිතබ්බානි ඉතිකෝපණේ තම උත්තා සිංහේ සම්පන්න පරිචෝත්තා මොන ආධ්‍යාත්මික ආයතන කියලා මම යමක් කියවන මේක කොහොමද සඳහන්ද මම ප්‍රකාශ කළ විදුහ ජානවන්ත යානි අන්න චක්කාසන සෝතාසන දහන ආයතන ජීව ආයතන කාය ආයතන මන ආයතන කියලා හය කියලා ඒ බාහිර ආයතන වේදිතබ්බානි යන්තම් උත්තං සිංහේ සම්පටිච්චෝත්තාන රූප ආයතන සබ්බ ආයතන ගන්ධ ආයතන රස ආයතන පොත්තබ්බ ආයතන මන ආයතන සෝක සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඒ එහෙ කනනාසාදී ඉන්දයන් අරමුණු ධම්ම මේ වැලිය එකතු වීමක් නැතුව ආයතන සමුදයක් නෑ ආයතන කියන එක දැන් තේරෙන්නේ නැති කොනා සංසාර වස්ස දුක්ඛය නැවත නැවත උපදවමින් ඇති කරවන ස්ථානයි ඒවා අතිශයීමට හේතු භූත වන සංස්කාර සැලපටියන් දී ඇති ස්ථානවත්. දැන් කල්පනා කරන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා. එහෙත් රූප පේනවා. ඉතින් රාත ඕන නම් හොඳයි කියලා කියන්න පුළුවන්. අරකයි කියලා කියන්න පුළුවන්. රහතන් වහන්සේ කියන මේ සිත නිරන්තරයෙන්ම නිසසලයි. ඒ දකින්න දකින්න රූප අල්ලාගෙන සිටින ගණන් නැහැ. මොකද සාරායතන නිරෝධයකට පස්සම තියෙන නිසා. අවශ්‍ය නම් සිටින හිතන්න පුළුවන් ද්වාර වෙනායක. ඒ ద్వාර ආයතනය නේද? දැන් මේකෙන් අහතයි. මේ ධර්මයේ අහන. සෝත ප්‍රසාදයක් කියන අසෝත ධාර්මයක් කියන අසෝත කුණියක් කියන අසෝත ద్వාරයක් තියෙනවා. මේක සෝත ආයතනයේ පිටතනේ කියලා කියනවා. මෙතන රහතන් වහන්සේ කියන 50 කියන්නේ මම කවුරුන් වහන්සේ. එයාට මේකට නම් සංසාර ගමන ඉස්කිනවා. ඒක ආයතන භාවයට පත්වන්නේ නැහැ. එහෙමයි. මේ බාහිරක අධ්‍යාත්මික ආයතන දෙකේ එකතුව නිසා මේ මොහොතේ බුද්ධ දේශනාව මම ඔප්පු කරන්න දෙන්නම් නම් මේකට තේරුම නෑ ඔතන. රූප සත්‍යදී බාහිර අරමුණු මේ ඇතුලේ තියෙන ඉන්ද්‍රිය ප්‍රතිපීම නිසා යම් තෙන් සංඥාවක් දැනගැනීමේ ක්‍රීමේ ශක්තියක් ඇති වෙනවා නම් ඒ ශක්තිය ඇති වෙන ගතියටයි ආයතන කියන්නේ එකක් ආයතන ආදී. හොඳට තේරුම් ගන්න. දැන් නාම රූප පත්‍ය කලායතන නාම රූප නිසා කලායතන. ඇහැ ඇහැට පේන රූප දෙකම රූපයි. රූප සංදේ කරා. ඒක නිසා යම් කිසි විඥානයක් සංඥාවක් ඇති වුණා නම් ඒක නාමයි. එතකොට ඒ නාම රූප දෙක නිසා චක්ඛායතනෙම උපදිනවා. සත්‍ය රූපයක් කන රූපයක් මේ සත්‍යයේ කනයකට වැටීම නිසා සෝත විඥානය සහ සංඥා වැටුණා නම් ශබ්ද සංඥාව ඒක නාම. එතකොට ඒ නාම රූප දෙක නිසා සෝතාපන්නයේ පහළ වෙනවා. මේ නාම රූප පත්‍ය සලආයතනන් කියන එක විස්තර කරන්න තියෙනවා. එතකොට නාසයයි සුවඳ හෝ ගඳයි දෙක රූප මේකෙන් නාමයක් තියෙනවා විඥානයක් ඒක නාම මේ නාම රූප දෙක නිසා ගාන ආයතනේ පහළ වෙනවා. දිවයි සංසයි දෙක රූප ඒ නිසා චිත්තක අඥාවක් පහළ වෙනවා ඒක නාම ඒ නාම රූප දෙක නිසා ජීව ආයතනේ පහළ වෙනවා. මේ අසිතා ගන්නට පුළුවන් කාය දැනක් දෙලෙසිනු. හතරයි ඒ කියන්නේ වස්තු රූපයයි මනෝ සංඥා වස්තු රූපේ රූපය මනෝ ධාතුවයි මනස ධර්මන වේවයි නාම ඒ නාම රූප දෙක නිසා මනෝ මන ආයතනය පහළ වෙනවා. එහෙමයි. මේක තේරෙන්නේ නැද නාම හලායතන නිකොතේ ගැන කියනකොට හොඳට පැහැදිලිව තියෙනවා. මේ ආයතන ත්‍ස්සේ මෞඛ්‍යයේ උපදිනකොට නම උපදිනවා. නාම විඥාන පත්‍ය නාම රූපං විඥානේ නිසා නාම රූපය තියෙනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විට ප්‍රතිසංදී විඥානේ නිසා නාම රූපය තියෙනවා කියනකොට අර චක්කු ධාතු, ඡෝත ධාතු, ධාන ධාතු කියන ඒවා අත්තුම තියෙනවා. ඒවා ඒකට ඇතුළත්. මේ කතාව නෙමෙයි මේ කියන්නේ. මේක නිසාම තමයි සලආයතන පත්‍ය ආකස්සෝ කියලා කියන්නේ ඊළඟට. මතකද මේ එකතු කරලා දෙන්නම් කරන්න හදන්නේ. එන්න මේ සලආයතන ඒක නිසා දෙන්න පස්සේ දැන් අහන්න රූපය එක රූප ඉත ඒකලා පහළ වෙන චිත්ත සංඥාව නාමයේ නාම රූප දෙක පහළ වෙන නාම ආයතන වෙන මේක නේකතුනාන් පස්සේ චක්කු සම්පස්සු බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද චක්කුසේ පටිච්ච රූපේට උපද්දිත ප්‍රඥානං සින්නං සංගති චක්කු සම්පස්සු සෝකංච සද්දේශ පටිච්ච උප්පජ්ජති සෝත විඥානං සින්නා සංගති සෝත සම්පස්සෝ ඒ දුක්ඛයේ තියෙන සෝත විඥානය ඇදෙනවා ඒ සින්දනාගේ එකතුව සෝන්නේ එහයි රෝකයේ තියෙන නිසා චක්ක විඥානය ඇදෙනවා ඒ තුනේ එකතුව චක්ක සම්පස්සේ කනයි සද්දේ තියෙන නිසා සෝත විඥානය ඇදෙනවා ඒ කනයි සද්දේ සෝත විඥානය කියන සින්දනාගේ එකතුව සෝත සම්පස්සේ මේ සලආයතන පුරින් ඒක ඇතුළ වෙන ආකාරයෙන් මෙතන කියන්නම් කරන්නේ. මෙතන දැන් නාම රූපපත්‍ය සලආයතන නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. නාම රූප නිරුද්ධ වීම සලආයතන නිරුද්ධයක් පිළිනා. මේකට මම සූත්‍රයක් කියන්නම් බුදුරජාණන් වහන්සේ සලආයතන සම්මුතිය කියනම සම්මුත නිකායේ තියෙන සූත්‍ර මම හිතන්නේ 50ක් විතර. මේ සලආයතන ආකාර ගන්න පිළිපැදීම තුආකාරයේ විදර්ශනාවට මනසට ආකාරයේ ඒවා නිරෝධයේ දැකීමට පෙර කටයුතු කළ යුතු ආකාරය ආදී විස්තර කරනවා. හැබැයි අභිධර්ම මේ පිටේ තියෙන කිසිම තැනක ඉරණි උපදේශයක් හොයාගන්නේ ආයතන මේ වයි කියලා කියන එක. ඒකයි අපි කියන්නේ නිවන් යන්නට අවශ්‍ය කෙනෙක් නම් සූත්‍ර පිටකයට අනුව කටයුතු කරන්න සිදු වෙනවා කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ දවසක් විෂ්ණු මහසේලාට වදානවා මහණෙනි මම මහ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සෙල්ලා බෝධිසත්ව මූලයේ පාරණ කියන්නේ මහදිනුම්මන් කරලා නෙවෙයිලා බුද්ධත්වයට සඳහා කටයුතු කරනකොට මේ අතීතයේ පහළ වෙච්ච කාම සංඥා හරගෙන මගේ ජීවිතේ වැඩ කරන්නට පටන් ගත්තා. ඒ කියන්නේ අතීතයේ මේ කාන්තාව 40000ක් කියලා කියනවා මුකුසේ කියලා කියන්නේ බුදුරේ බෝධිසත්වයන්ට කිසිම පුරුෂයෙක් අපෝපකාර කරන්න කාරණයක් නෑ. ලක්ෂණ අවුරුදු 16 විතර කාන්තාව 40000ක් අපෝපකාර කරනවා. ඒ මොනවා ආරම්භන සිත් පවතිනවායි. ඉතින් අනාගතයේ තියෙන සංඥාවල් කාම සංඥාවල් වලදෙන ඊට අදුවසේ සිට පවතිනවා. වර්තමානයේ පංච සංඥාවක් නැතිලා ඊට මනවතින් සංඥාවක් තිබෙනවා. මුදේ ජානනේ කාම ගුණ සෝත්‍රයේ කියන සෝත්‍රයේ මෙතන ඉතින් නැවත. මහණෙනි ඔබලට මේ අතීතයේ තිබු කාම සංඥාවල් වලින් සාපෝක්ෂ වන දැන සිත් ඇදීනට පුළුවන් නේද? අනාගතයේ ඇති විය හැකි කාම සංඥාවල් වලින් අල්ප වශයෙන් මොන සිත් ඇදවන්නට පුළුවන් නේද? වර්තමාන කාම සංඥාත් වලින් සිත් ඇදවන්න. ඒ නිසා කියනවා සක්මාහතිය විස්සේ සී ආයතනයේ වේසබ්දී යක්ෂ සක්සංජ පදානාති රූප සංඥාක විරජ්ජති. සී ආයතනයේ වේසබ්දී යක්ෂ සෝතංජ පදානාති රූප සංඥාක විරජ්ජති. සී ආයතනයේ වේසබ්දී යක්ෂ ඥානංජ පදානාති විරජ්ජති. ගන්ධ සංඥාක විරජ්ජති. මේ විදිහට සේවක කියනවා. අනේ මේ ආයතනයක් තියෙනවා ඒක දැනගන්න මොන ආයතනයක්? යක්ෂ සක්කොංච නිරුද්ධති රූප සංඥාත විරජ්ජති. යම් තැනක මේ ආයතනයක පැමිණ සක්කොත් නිරුද්ධ වෙනවා රූප සංඥාව නිරුද්ධ වෙනවා. හැබැයි මේ ආයතනය අභිධර්ම පිටකේ කොතනින්වත් හොයාගන්න බැහැ. සූත්‍ර පිටකෙන් විතරයි ඔය ආයතන ගැන ප්‍රශ්න තියෙන්නේ. මහන්නේ මෙන්න ආයතනයක් තියෙනවා දැනගන්න කුමක්ද? යක්ෂ සක්සංච නිරුද්ධති රූප සංඥා නිරුද්ධති එහත් නිරුද්ධ වී යනවා රූප සංඥාව කෙරෙහි තියෙන කාර්යයක් නැති වෙනවා. සෝක්‍යක් නැති වී යනවා සද්දේ කෙරෙහි තියෙන රූප සංඥා ශබ්ද සංඥාව කෙරෙහි තියෙන ඇලීමක් නැති වී යනවා. ඒ සංඥාවත් නිරුද්ධ වෙනවා. බාහන ආයතනයක් නැන්නේ ගහන ධාතුවක් නැති වී යනවා. ඒ වගේම ගඟ සුරඳ සංඥා ඒවත් නැති යන ඒ ආයතනය දැනගන්න. ඊළඟට සමස්ත ආයතන සංඥා ජීවත් නැති යනවා. රස සංඥාවක් නැති යනවා. කයක් නැති යනවා. සොත්ත්‍ව සංඥාවක් නැති යනවා. මනසක් නැති යනවා. ධම්ම සංඥාවක් නැති යනවා. ඔය චික දේශනා කරලා බුද්ධ ඥානයක් වැඩි වෙනවා. මුත්‍ර ප්‍රඥා නැති. දැන් මුතුන් අහතනේ මෙන්න මේ සිද්ද ආගමික ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන්ම පොත්පත් දෙන බොහෝමයේ සිටුවාට මේක තේරුම් ගන්නට අපහසුයි. මොනවද මේ කියන්නේ කියලා. මොකද්ද මේ ආයතනය කියන්නේ? ඉතින් කාදෙන්ද මේ කහන්දි කියලා මම කල්පනා කළා ගියා ආනන්ද ස්වාමීන් වහන්සේ අමිනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ බලසීතය බුදුරජාණන් වහන්සේ දේශනා කළ බොහෝ ධර්ම සිටේ ධාරණය කරගෙන සිටියේ උත්තම ආනන්ද මහත්මයා නම. නිවිලා මේක කියෝ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරා අනේ ආනන්ද ස්වාමීන් වහන්සේ අපිට මේකේ අර්ථය පැහැදිලි කර දෙන්නේ. ඊට පස්සේ අන්තිමදි කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා පලායතන නිරෝධං කෝ එතන් නාසු බබලතා භාසිතා සක්මාතිය කිත්තේ වේයාති හිත්තබ්බේ රක්ත සක්මංච නිරුද්ධති රූප සංඥාත විරජ්ජති. ඒ විදිහට විගතන. අවසන් මේ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ සලායතන නිරෝධං සංදාය. සලායතන නිරෝධය සඳහා. මේක විස්තර කරන්නයි බුදුරජාණන් වහන්සේ මේක ප්‍රකාශ කළේ. මොකද්ද? ඇහත් නිරුද්ධ වෙනවා, රූප සංඥාවක් නිරුද්ධ වෙනයි මායතනයක් තියෙනවා. මනක් නිරුද්ධ වෙනවා, පස්ස සංඥාවක් නිරුද්ධ වෙනවා. මාස නිරුද්ධ වෙනවා, ධන සංඥාවක් නිරුද්ධ වෙනවා. විපත් නිරුද්ධ වී යනවා. සත් සංඥාවක් නැති වෙනවා, කය නිරුද්ධ වෙනවා, පොට්ටබ්බ සංඥාවක් නැති වෙනවා. මනසත් නිරුද්ධ වෙනවා, ධම්ම සංඥාවක් නිරුද්ධ වෙනවා. මේක කියන්නේ කොහොමකටද? මහන්නේ මේ සලායතන නිරෝධං. සලායතන නිරෝධය සඳහා. මේක වැරදි නම් ඔබලාගේ බුදුරජාණන් වහන්සේ ගැන මේක හරිද වැරදිද කියලා අහන්න බලන්න කියලා එකක්. මේ පිළිස අප බුදුරජාණන් වහන්සේ කාටද ඒ විස්තරිත බුදුරජාණන් වහන්සේගේ විනතුව මේක මෙන්න මේ විදිහට ආනන්ද හැමදේම අපට ප්‍රකාශ කළා මේක හරි. බොහෝම හරි බොහෝම හරි මගින් ඔය ප්‍රශ්න ඔය ඇටවන මමත් ඔය විදිහටම ප්‍රකාශ කරන්නේ සලායතන නිරෝධය සඳහාමයි මම මේක විස්තර කළේ කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කරමින් ඒක බුද්ධ වාචිකයක් බවට පත් කළා. එතකොට සලායතන නිරෝධය කියන අර්ථය කරන්නේ බුදුරජාණන් වහන්සේ කුමක්ද? සක්කායතන කියන්නේ සක්කායතන නිරෝධය කියලා කතා කරන්නේ මොකද්ද? ගත්ත සක්කුංච නිරෝධයති රූප සංඥාති නිරෝධයති. සිය ආදී විදිහවගේ. එහෙත් නිරුද්ධ වෙන්නට ඕන රූප සංඥාවක් නිරුද්ධ වෙන්නට ඕන. එතනයි සක්කායතන නිරෝධයක් කියන්නේ. මේ නාම රූප නිරෝධය සලායතන නිරෝධය. අර කලින් මාදීව නේද බාහිර අරමුණුයි අපේ අභ්‍යන්තර ආයතන ඉන්ද්‍රිය ගන්නෙන් එක්කම තුලින් මේ ආයතන පහළ වෙනවා කියන එක. මේ කියන්නේ ඒ විරුද්ධ වෙන තුලින් මේ ආයතන විරුද්ධ වෙනවා කියන එක. මේක පාට මනසේ උපදිච්ච ගමන් මනාරූපණික වැඩි කියන යන හස්තරාත් වෙන දවස් මේ ආයතන තන හැපාලන කන්ටේන කන කර ඒක තමයි මේ ඉන්නේ. ඊට වඩා පරම ගම්භීර සත්‍යය මේක තුළින් තමයි සලායතන විරෝධය අපිට මතක කරලා පෙන්වන්න පුළුවන් වන්නේ. අර පොත්වල විස්තර කරන කතාව අනුව මේ සලායතන විරෝධය අපිට පෙන්වන්නට බෑ. ආයතන විරෝධයක් අපිට පෙන්වන්නට බෑ. එතන ඉති අපි පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ මේ සලායතන විරෝධයේ අත්දැකීම් කොහොමද කියලා. ඒකයි මේ ගන්නේ කාරේ. ඒක නැත්තම් මේ ආයතන ගැන දැනෙන වැඩක් නෑ. අපි පාසල් යන ඉගෙනගත්ත ජීවිතයම නෙමෙයි ඕවැන්නේ තියෙන අගයක් නෝ කායුගතිනු අත්දකින්නට බැරි නම් ඒ අත්දැකීම තමයි අපි බලාපොරොත්තු වෙන නෝ සාක්ෂාත් කරන්නට බැරි. ඒ නිකන් කිස් සංඥාවක්. මානව අභිෂේකණයේ කොටස් ප්‍රසත් ධර්මයක් වුණා. අපි සිය කායුගතිනු අතුලක් කියන තෝන ඒ ධර්මයේ කායුගත වශයෙන් අත්දකල නිවන දකින්නට පුළුවන් වෙනවා. උත්‍රාජාන මහත්මිය දේශනා කළ ධර්මයේ හැමතැනම වාසියෙන් සින්නම් කරන්නේ මේ භවන් ධාතුව මෙතන සලායතන නිරෝධයෙන් සින්නම් කරන්නේ මේ භවන් ධාතුව. එතකොට ඒ සලායතන නිරෝධය ගැන කතා කරන්නට සහත්ක අපිට දැකගෙන පුළුවන්. නම් පහ මහත් කිසිම බලා මාන පැයක් පාන හැතුණ අපි මේ දේශනේ ඊළඟ දවසේ තියෙන සලායතන නිරෝධය ඊට පසුව මේ ආයතන සම්බන්ධයෙන් කිමකදීක ආකාරය සීමක පාඨයන් අනුකූලව ඉති කිමකදීම තමයි අපට ආයතන මහානාවක් කරන්නට පුළුවන් වන්නේ. නැත්නම් මේ ආයතන අනිත්‍ය දුකයි අනිත්‍ය දුකයි අනාත්මයි අනාත්මයි දුකයි අනාත්මයි කියලා කියන්නට පුළුවන්. ඉන්නම නෙවෙයි මෙතන නියම මතය සත්‍ය වශයෙන් ධර්මයේ දක්න කොට අවබෝධ වෙනකොට ඕනෙකෝදී අපතන අත් දකින්නට පුළුවන් වෙනවා. හරියට කළොත් ආර්මී ශක්ති වෙනවන සමාධි ප්‍රඥා දෙක දියුමී තිබෙනවා. එම නිසා අපි නාම රූප නිරෝධය සලායතන නිරෝධය කියන වචනේ අරලා ප්‍රායෝගික විස්තරයක් සහ ඊදානතරුව මේ නාම රූප සලායතන නිරෝධයේ දැකීම සඳහා කිසිදෙක ආකාරයේ භාවනා වැඩි යුතු ආකාරය ආදී විස්තර බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අනුව ඉදිරි දේශනාවලදී අපි ප්‍රකාශ කරනවා. මේ විශේෂයෙන් මතක් කරගන්න අපි අර සත්‍ය ධර්මවාදී දහස ගැන කතා කරන්නේ ඒක පස්වට කියලා මෙතනින් අය සුදුසුම අවස්ථාවේ දහස විස්තර කරනවා. එදාට මට අමතක වුණා මේ අය එක මතක් කරලා දෙන්න. මේ එදා කියව දහස ගැන විස්තර කරනවා නිසා මම කියන්නේ ඒක පස්වට විස්තර කරන්න සුදුසු අවස්ථාවක් ගන්නවා කියලා. අන්න ඒකට අපිට මේ ධර්මයේ මතක ගන්නට පුළුවන් වේවි. අපට සලායතන නිරෝධයක් සමහර විට කෙනෙකුට අත්දකින්නට පුළුවන් වෙයි. මා බලාපොරොත්තු වෙන මා ආශිර්වාද කරන ආශිර්වාදනය කරන මේ ආයතන මේ ධර්මස්වණේ කියන සුසුම් සත්‍ය ඒ කාන්ත වශයෙන් උපයෝගී වේවා හේතු වේවා සලායතන නිරෝධයේ අත්දැකීමට ඒ සමග නිර්වාණය සාක්ෂාත් කිරීමට හැම දිනකටම නිවන් සැනසෙයි. හොඳයි දැන් ප්‍රශ්න තිබේ නම් අහන්න. කියනකොට කියන්නේ මොකිනේ චක්කුද්වාර බෝධද්වාර ගානද්වාර කාර්ය මනෝද්වාර කියන දැනුමේ සිට පමණයි වහේ පහළවන්නේ. ඇතිීමේ සිට පමණයි කණේ පහළවන්නේ. ගල සොඳනීමේ සිට පමණයි නාසයේ පහළවන්නේ. එහෙමයි. මේවා අයගේ ඉන්නේ ඉගෙන වේක්ෂාකාර සිටුවේ ඇති වෙනවා නම් මේ සිටුවේ ඇතිවන්නේ සිටි. ඒකෝද කියන්නේ ගුවාර වශයෙන් සත්‍ය වශයෙන් මනෝද්වාරයේ පමණයි. අපි සත්‍ය ගුවාර රෝතද්වාර කියලා කතා කරන්නේ මොන කිව්වන්නේ? ඇරෙන්නම අරමුණ වෙන රූපේ ඉන්නේ ඉගෙන මනස තුළ සිටුවේ පහළවෙන සත්‍ය වශයෙන් චක්කු ద్వාරේ නැහැ. ඒකේ පහළම එකම සිතක් උපේක්ෂාසහගත චක්කු විඥාන පිට පමණයි. ඒක දෙකම අඳන්නේ කියන කුසල විපාකයක් කියලා අපතේ විපාකයක් කියලා දෙකක්. ඒක බැරිද? මේ ආය. මොනිස්කාරණක් ආවට පස්සේ කුසල විපාක උපේක්ෂාසහගත පිට පහළ වෙනායි අනිස්කාරණක් ආවට පස්සේ අපසනසහගත විපාක වෙනවා. උපේක්ෂාසහගත චක්කු විඥානය තියෙනවා කියලා අද දැන් මේ කියනවා.
ඒක සත්‍යයක් නෙවෙයි. සත්‍යයක් නෙවෙයි කියන්නේ තියෙන අරමුණු වල කුසල අකුසල භාවයක් නෙවෙයි. දැන් අපි හිතමු අසුචි ටිකක් දකිනවා. අපිට මේ සත්‍යයයි අකුසල විපාකයයි. බලයක් කොහොමද දකිනවා? ක්‍රියාවේ අකුසල විපාකයක්. අපි හිතමු අපිට මෙතන ලක්ෂණ කාන්තාවක් ඉන්නවා. මම දකින්න කොහොමද මේක මොකක්ද? ඒක මේ දකින්න කොහොමද හරි ක්‍රියාවේ ඒක ඉස්සර රූපයක්. ඒ කාන්තාව දකින්නකොට තම සමාකාරී ශීකාන්තාව. ඒක දකින්නකොට යන්නේ අනිත් රූපයක්. අකුසල විපාකයක්. කුසල අකුසල භාවයෝගයෙන් ආරම්භය. අපේ දින මොහොතකම ඉඳලා කුසලකට ප්‍රවාහයටම පත් කරගන්න. කුසල කිච්ච ආරමුණු දැක්කත් ඇතිවන්නේ සත්‍ය ඥාන පිට. උපේක්ෂා සහගතයි. ඒ සිිතේ වේදනා නම් යම් කිසි චෛතසික ධර්ම අර පස්ස වේදනා සංඥා චේතනා ඒකන්දපා ජීවිතින්ගේ මානසිකාර කියන හැම සිිතකම වෙන චෛතසික ධර්ම හට පමණ. අකුසල විපාකයන්ගේ සහ උපේක්ෂා සහගත සිිත ඇතිවන ඒක කීනව චේතනා චෛතසික හට විතරයි. කුසල විපාකේ අකුසල විපාකේ කියන කිසිම වෙනසක් නැහැ. ඇතිවන්නේ එකම උපේක්ෂා සහගත සිිත. අපි ඉතින් මේක විස්තර කරලා පෙන්නනවා මේක මේ කුසල විපාකේ අකුසල විපාකේ. ඒක අපි දැන් ඉගෙන ගන්න යන කෙනෙක් අය අහන්න කරනවාට අපි දැන් ගන්නයි මේ කුසල විපාකේ චක්කු විඥාන සිිතේ අකුසල විපාකේ චක්කු විඥාන සිිතේ වෙනස මොකක්ද කියන්නේ? වෙනසක් තියෙනවා කියන්නේ. මේ අරමුණේ වෙනස්කම් අපිට එපා. අරමුණේ ඉස්සරහට හිටුණා ඒක අපේ දැක්කන් දැනගන්න. ඒක අපට දැනගන්න. ඒක අරමුණේ මේක කිසිම මවා ගන්න දෙයක් නෑ. කයි විතරක් තියෙනවා. කයි දුක්ඛ කාලත කාය විඥානය කියන සුඛ කාලත කාය විඥානය. දුක්ඛ කාලත කාය විඥානය අපිට විපාක සුඛ කාලත කාය විඥානය අපිට විපාක කියලා එක තියෙන එක නේද? මේ ඇහි පහළ වෙන්නේ එකම විඥානයේ ජනනම් දැනවෙන සුඛ සමනයි. ඇත්තට දකින්න පුළුවන් දෙකේ සුඛ සමනයි. ඒක ගැඳහත්. ඒකේ සුඛ දුක මොකක්වත් නෑ. මෙතනක් වේදනාවක්. මේකයි විශේෂතාවය. කුසලයක් කරුණක් කුසල අරමුණක් ඇති වුණත් ඇති වෙන උපේක්ෂා නැඳහ සිටිනුතු දෙන්නේ සිට. අපසල අරමුණක් අනිත් අරමුණක් පාවත් අපිට දැනෙන්නේ නැඳහක් සහගත සෝකේ දැනෙන්නේ සිට. ඊ දෙක කිසිම වෙනසක් නැහැ. එක්ක සිතයි පරමාර්ථ වශයෙන් මෙහි පහළ වෙනවා. ඒක ద్వාරයක් නෙවෙයි අවදා. ద్వාරයේ මනෝ ద్వාරය. කියනවා. මම කියන්නේ මම ආරම්භක කැලේ ඉන්නකොට මහා දියැලක් දලාගෙන දලාගෙන යනවා වගේ අභිධර්ම ප්‍රවාහයක් බැලුවය ඒවා කවදා ලියන්න කරද්ද කියලා. ඔය පොත්වල තියෙන අභිධර්ම මේ වෙන්නේ දීපින්දු දෙක තුනක් තමයි ඉතිපත් කරන්න පොත. හරි එහෙනම් මට එන්නේ. එහෙමයි. ඒ ద్వාර හයක් කියලා කතා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන්න නොකිය නැහැ. මිනිස්සුන්ට තේරුම් ගන්න ඕනේ. ඇසුරු කෙරෙන මනෝ විඥාන ගොඩාක් පහළ වෙන නිසා චක්කු ద్వාරය. සෝතින් ආපු සත්‍යයේ ඉන්දීගෙන සෝත විඥාන මනෝ විඥාන ගොඩාක් පහළ වෙන නිසා සෝත ద్వාරය කියන නමුත් සෝත ద్వාරයේ තියෙන්නේ එකම සිතයි. සත්‍යයේ තියෙන සිත කොමනයි. අනිත් සිතින් මොලේ ඇති වෙන්නේ ඒ ඔක්කොම ඇති වෙන සිතිවිලි මනෝ විඥානයේ මනසේ කියන්නේ එහෙමනම් මනෝ ద్వාරය විතරයි පවතින එක තේරුම් ගන්න. දැන් චක්කු විඥාන කිහිපයක් තමයි බාහන කලන බාහන උපක්ෂේද සම්පටිච්ඡන සංකීර්ණ ගොත්තපණ ජවන ඔක්කො චක්කු විඥාන වල අනිත්‍ය කොහෙද ඔක්කොම පහලෙන්නේ මනසේ නේද ඒකත් ඒ කාලේ නදීන කිව්වට අනේ පහලෙන්නේ චක්කු විඥාන පිට කොහොමයි අනිත්‍ය ඔක්කොම මනසේ පහලවන්නේ මනෝද්වාරේ විතරයි සත්‍ය වෙනවා ඒකම තමයි ඉතින් මේවා අපි විස්තර කරන්න බය ටිකක් බයන්නේ මොකක්ද නෙමෙයි නෝ වටේ ඉන්නේ සම්ප්‍රදාය ඔවා කියනවා සමහරක් පොඩෙන් ගන්න ඇඟුල් මේක කරනවා නම් මේක නිසා අපත් ධර්ම නිලිනා එතකොට දැන් මේක ඇති ප්‍රශ්නෙද දැන් මෙයා අහන්නේ මොකද්ද ඒකට උත්තරේ මුතින් ලැබුණා නේද හොඳයි දැන් එහෙනම් ඇති මේ තියෙනත් අද භවනාවේ නිරත වෙන තමයි කාටද අපි ආමතක ඉස්සන්නම් බලන්න ටිකක් දේශනා කළා අද සලාද පන්ති වෙන කීමට දිනක නැට ඉතින් ගමන සම්සාර දක්වා පන්තියට ඇවිදිනවා ඉතින් ඉතිකුරාද පොරේනේ ඉතින් දහස් දින නම් දවස් 56 පන්ති වලයි ඒකවල ඉතිකුරාද පොරේ ඊළඟ දින සලාද පන්ති එතනදී කෙනෙකුට මේ භවනා පන්ති වල සහභාගී වෙන්න පුළුවන් මේ භවනාවේ සාර්ථක ප්‍රතිඵල මේ තුනක් සෑම දිනකටම අදාළම ලබා ගැනීමට වාසනා කටයුතු උදා වෙනවා කියලා අපි ආශිර්වාද කරනවා. සෑම දිනකටම නිවන් සුව මාර්ගපත්තිය